මිළඟට වෛද්‍ය නලින්ද ජයතිස්සමතුමා ඔබතුමාට විනාඩි 30ක කාලයක්
තිබෙනවා. ගරු මුලාසන ප්‍රමන්ත්‍රීතුමනි, වැදගත් මුදල් පනත් කීපයක් සාකච්ඡා කරන අවස්ථාවේ පළමුවෙන්ම අදාළ අමාත්‍යවරුන්ගේ අවධානයට යොමු කරන්නට කැමති දැන් මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇති වෙලා තිබෙන ගැටලුව පිළිබඳව දේශීය ආදායම් සේවා ව්‍යවස්ථාව අනුව එහි 12ක වගන්ති අනුව දේශීය ආදායම් කොමසාරිස්වරයා ඒ දෙපාර්තමේන්තුවේම විශේෂ ශ්‍රේණියේ කෙනෙක් පත් කළ යුතුව තිබෙනවා. එසේ තිබියදී එම විශේෂ ශ්‍රේණියේ සූසුකම් සහිත පුද්ගලයන් 31 දෙනෙක් සිටියේදී තමයි මුදල් ඇමතිවරයා අත්නෝමතික තීන්දුවක් අරගෙන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක් මේ තනතුරට පත් කළා තිබෙන්නේ. එනිසා මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර බලවත් නොසන්සුන්තාවයක් පැන නැගිලා තිබෙනවා. සමම හිතනවා ආණ්ඩුව සම්මත කරගෙන තියෙන සේවා ව්‍යවස්ථාව අනුව ඒ දෙපාර්තමේන්තුවේ සේවය කරන අධ්‍යක්ෂීන් පළපුරුද්ද සහිත අයට අවස්ථාව ලබා දෙමින් තමන්ගේ අත්නොමතික තීන්දුව නිවැරදි කරાવી කියලා. අද අපිට මේ මුදල් පනත් පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ ගරු මූලාසන මන්ත්‍රීතුමනි, රටේ ඉතාම බරපතල ආර්ථික අර්බුදයක් පැනනගලා තිබෙන වෙලාවක. අපි මේක බරපතලයි කියලා අපට දැනුණාට, ජනතාවට දැනුණාට, සාමාන්‍යයෙන් ඕනෑම ආර්ථික විශේෂඥයෙක් මේක බරපතල ආර්ථික අර්බුදයක් කියලා පිළිගත්තට මම දැක්ක දිගින් දිගට මුදල් ඇමතිවරයා නම් කියනවා එහෙම ආර්ථික අර්බුදයක් නැහැ කියලා. මම දන්නේ මේ රටේ ආර්ථික අර්බුදයක් තිබෙනවාය කියලා. එතුමාට දැනෙන්නට කොතරම් ප්‍රමාණයකට ආර්ථිකයේ නිර්ණායක දැක්වෙන්න ඕනද කියලා. රුපියල අවප්‍රමාණ වෙලා ගිහිල්ලා ඒ රුපියල් 175ට ළඟා වෙන කනුත් ආර්ථික අර්බුදයක් පිළිබඳව මුදල් ඇමතිවරයාට දැනුනේ නැත්නම්, කොටස් වලඳ පොලේ කඩාවැටියේ මුදල් ඇමතිවරයාට ආර්ථික අර්බුදයක් ලෙස පේන්නේ නැත්නම්, මෙතරම් බදුබරක් බඩු මිලක් වැඩිවීම ආර්ථික අර්බුදයක් ලෙස මුදල් ඇමතිවරයාට පේන්නේ නැත්නම්, අපේ ආනයන අපනයන පරතරයේ මෙතරම් ප්‍රමාණයකින් වැඩිවීම ආර්ථික අර්බුදයක් ලෙස මුදල් ඇමතිවරයාට පේන්නේ නැත්නම්, ඒ වගේම රාජ්‍ය ආදායම දළ ජාතික නිෂ්පාදනයේ සිට 11 දක්වා කඩාවැටීම ආර්ථික අර්බුදයක් ලෙස මුදල් ඇමතිවරයාට පේන්නේ නැත්නම්, කවර සාධකයක් ආර්ථික අර්බුදයක් ලෙස ගණන් ගන්න එතුමාට පේන්න ඕනද කියන එක ප්‍රශ්නයක් තිබෙනවා. හැමතැනම කාගෙන් ඇහුවත් ජනතාවගෙන් දරා ගන්න බැරි ආර්ථික පීඩනයක් තිබෙන්නේ. දැන් ඒ දෛනිකව භාණ්ඩ හා සේවා මිල ඉහළට අමතරව හැම 10 වෙනිදාම දැන් ආණ්ඩුව විසින් හෙන ගෙඩියක් කඩාපාත් කරන්නා වගේ මිල සූත්‍රයක් හඳුන්වා දීලා තෙල් මිල වැඩි කරනවා. තෙල් මිල වැඩුණාට පස්සේ ඉතිරි භාණ්ඩ හා සේවා සියල්ල එමත පදනම් වෙලා වැඩි වෙනවා. ඉතින් එහෙම තිබෙද්දී දරා ගන්න බැරි ආර්ථික අමාරුකමකින් ජනතාව පීඩා විඳිද්දී ඒට සරිලන ආකාරයට, ඒට සංවේදීව ඒ ආර්ථික බර ජනතාවගෙන් සමහන් කරන්න පුළුවන් ආකාරයට ආණ්ඩුව හැසිරෙනවාද කියන විචිකිච්ඡාව තිබෙනවා. දැන් මෙතරම් පීඩාවකින් ජනතාව පෙළෙනකොට මේ පහුගිය සතියේ මුදල් ඇමතිවරයා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ලෝක විහිළුවක් ප්‍රකාශයට පත් කරා මිල සූත්‍රය කියලා එකක් පෙන්නලා. ඇත්තරම තෙල් මිල වැඩිවීම ඇඟට දැනෙනවා. මුදල් ඇමතිවරයා මිල සූත්‍රය පෙන්වුවට පස්සේ ඒක දැනෙන්නේ මොළේට. ජනතාව මෙතරම් පහත් අඩියකට අද දාන්න, ඔවුන්ගේ බුද්ධියට නිගා කරන්න එවැනි සූත්‍රයක් පෙන්නලා, ඒ සූත්‍රය ඔලොක්කුවට අරගෙන ජනතාව අපහාසාවයට පත් කරන ආකාරය, අපහාසයට පත් වන ආකාරයේ හැසිරීමක් තමයි එතුමා පෙන්නුම් කරේ. එයින් ගම්ම්‍ය වෙන්නේ මොකක්වත් නෙමෙයි ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ ජනතාවට දැනෙන පීඩනය, මේ බර පිළිබඳව එතුමලට කිසි වගකීමක් වැදගැම්මක් නැහැ කියන එක. දැන් මෙහෙම ආර්ථික අර්බුදයක් තිබෙද්දී ඒ ආර්ථික අර්බුදය රට ගොඩ ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයත් සමස්ත ආණ්ඩුවත් ඉදිරිපත් කරලා තිබෙන සැලසුම් මොනවද? මේ අර්බුදයෙන් කෙටි කාලන ගොඩේම සඳහා දිග කාලන මැද කාලනව ආණ්ඩුව ඉදිරිපත් කරන සැලසුම් මොනවද? අපිට කිසිම සැලසුමක් පේන්නේ නැහැ. ඒ වෙනුවට එදිනෙදා දවස් 4-5ක් ජීව කාලේ අල්ලා හිටින ප්‍රවෘත්ති නිර්මාණය කරලා ඒ ප්‍රවෘත්ති පස්සේ දුවන විදිහක් තමයි ආණ්ඩුව පෙන්නුම් කරමින් යන්නේ. දැන් මේ දවස්වල නම් හැමදාම අර නියෝජ්‍ය පොලිස්පතිවරයා CID එකට කැඳවීම, ඔහු හවස ගෙදර යාම, ඔහුගේ වාර්තා සටහන් කර ගැනීම, දැන් පස්වෙනි වතාවටත් අද ඇවිල්ලා තිබෙනවා. ඒ නාඩගම මිසක් ඒ නාඩගම පෙන්නුම් කරමින්ම ඒකත් කෙලවර කරන්න නැතුව ඒකෙත් මොකක්වත් විසඳුමක් දෙන්න නැතුව යනවා මිසක් ඔවැනි සතියක් දෙකක් දුවන ප්‍රවෘත්තිවලින් දුවන තමයි ආණ්ඩුව කල්පනා කරලා තිබෙන්නේ. ඉතින් මේ ආර්ථික අර්බුදයේ දිග පළල ගැඹුර හරියට තේරුම් ගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් දුවන්නේ? ඔබට මතක නම් එහෙම මීට අවුරුදු 3 හමාරකට කලින් 14 දාසන කාලයක් ගත වෙනවා. විශේෂයෙන් මේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලයක් ඉල්ලනකොට ඔවුන් කිය කියා හිටියේ මොකද්ද? මාස 60න් අලුත් රටක් හදනවා කියලා නේද? මාස 60න් අලුත් රටක්. මේ මාස 60න් අලුත් රටක් හදනකොට දැන් මේ ජනතාව බලාගෙන හිටියා. රයිට්, මාස 10ක්. මාස 10න් අලුත් රටක් හදයි, අලුත් බබෙක් හදයි කියලා. මාස 20ක් බලාගෙන හිටියා. මාස 30ක් බලන් හිටියා. දැන් මේ අවුරුද්ද අවසන් වෙන මාස 40ක් වෙනවා. මාස 60න් මාස 40ක් ඉවරයි. හදපු අලුත් රටකුත් නැහැ. දැන් මේ කියන විදිහට තෙල් මිල මාස ගානේ වැඩි කරන්න හැම 10 වෙනිදාම තෙල් මිල වැඩි කරන්නයි, බඩු මිල වැඩි කරන්නයි නේද? වරායයි ගුවන්තොටුපළයි කල්පිටිය දූපත් ටිකයි තෙල් ටැංකි ටිකයි උකුණන්නම් මේක නම් අලුත් රට කියලා එක්සත් ජාතික පක්ෂය කල්පනා කරේ. අපි බලන්න ඕනේ මේ ඔවුන් හිතුවේ මේකද අලුත් රට කියලා. එසා මාස 60න් අලුත් රටක් කියලා ඇවිල්ලා දැන් තිබුණට වඩා බංකොලොත් බාග රට අදවට්ටලා නේද? සාමාන්‍යයෙන් නම් රටේ ජනතාවත් බොරුවට හරි හිතාගෙන හිටියා මේ රන් වික්‍රමසිංහ අගමැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවට පස්සේ නම් රටේ ආර්ථිකය හැදේ කියලා. හැබැයි එහෙම කිසි දෙයක් නොවි අලුත් ආයෝජනයක් එන්නේ නැතුව, අලුත් කර්මාන්තයක් ආරම්භ වෙන්නේ නැතුව අර රැකියා දසලක්ෂය අඩුගානේ ලක්ෂයකටවත් ළඟා වෙන්න බැරුව ආර්ථිකයේ එකතන පල්ලවන තැනකට තමයි අදවටලා තිබෙන්නේ. ඒ නිසා අද එක පැත්තකින් මේ අසහනේ පුපුරා යමින් තිබෙනවා. ඒක තමයි අර වතු කම්කරුවෝ දෛනිකව රුපියල් 1000ක වැටුපක් ඉල්ලලා එළියට බහින්න පටන් අරගෙන තිබෙන්නේ. ඒ වගේම මේ තෙල් මිල දරා ගන්න බැරුව ජනතාව විවිධ තැන්වල උද්ඝෝෂණ කරන්න පටන් අරගෙන තිබෙන්නේ. රැකියා උපාධියක් ගත්ත තරුණයෝ තමන් රැකියාවක් ඉල්ලලා උද්ඝෝෂණ කරන්න පටන් අරගෙන තිබෙන්නේ. අභ්‍යන්තර විශ්වවිද්‍යාලින් ගත්ත උපාධිය හරි බාහිරව ගත්ත උපාධිය හරි උපාධියක් ගත්ත තරුණයාට රස්සාවක් ලබා දීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. ඔවුන් ඉල්ලන්නේ නිකන් නෙමෙයි. තමන් ඉගෙන ගත්ත ප්‍රමාණයට තමන්ගේ උපාධියට සරණ රැකියාවක් දීලා තමන්ගෙන් වැඩක් ගන්න කියලා මේ රටේ ජනතාව බදු මුදල් ගෙවලා ඒ තරුණයන්ට ඒ දරුවන් උපාධියක් ලබා දෙගෙන දක්වා මහන්සි වෙලා තිබෙනවා, බදු මුදල් වියදම් කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් ඒ ගත් උපාධියට හරියන විදිහට තමන්ට වැඩක් කරන අවස්ථාවක් දෙන්න කියලා තමයි ඔවුන් පාට බැහැ ඉල්ලා හිටින්නේ. ඒ ඉල්ලා හිටින රැකියා විරහිත උපාධිධාරීන් තමයි ආණ්ඩුව ඔවුන් නොසලකා යන්නේ, ඔවුන් අවමන් කරමින් යන්නේ. ඒ නිසා රැකියා ලබා දෙන්න බෑ නිකන් තුන්ඩු කෑල්ලට. අපි දන්නවා සමහර තැන්වල සමහර අමාත්‍යංශවල එක එක ඔය පොඩි පොඩි ජොබ් කටු වලට බඳවා ගැනීම කරනවා. හැබැයි ඒකෙන් ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නැහැ, ඒකෙන් ආර්ථික දායකත්වයක් හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට සලස්මක් කෝ අපි අහන්නේ ඒකයි. මේ දැන් අගමැතිතුමා යටතේ ආර්ථිකයේ තිබෙන මර්මස්ථාන ටික අරගෙන තිබෙනවා. එතුමගේ සමීපතම අයට ආර්ථිකයේ තිබෙන වැදගත් අමාත්‍යංශික පවරලා තිබෙනවා. නමුත් වසර 4කට ආසන්න කාලයක් ගත වෙලත් මොකද ආර්ථිකයේ තිබුණු වර්ධනය? දැන් එක පැත්තෙන් ගත්තොත් එහෙම අපේ රටේ තිබෙන මේ භූවිෂමතාවය, අපේ රටේ තිබෙන දේශගුණය, අපේ රටේ තිබෙන මේ ජෛව විවිධත්වය, මේ ආදී ස්වභාවික කාරණා නිසා සංචාරක ව්‍යාපාරයෙන් ඉස්සරහට යන්න අපිට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඒ නිසා ලෝකයෙන් පිළිඅරගෙන තිබෙනවා සංචාරක ව්‍යාපාරයේ ඉතා හොඳ ගමනාන්තයක් බවට ලංකාව අරගෙන තිබෙනවා. හැබැයි ඒ සංචාරක ව්‍යාපාරය උපයෝගී කරගෙන කොහොමද රට ආදායම් ගෙන්නන්නේ කියන එක පිළිබඳව ආණ්ඩුවට වැඩපිළිවෙලක් සලස්මක් තිබෙනවාද? චීන ජනගහනයේ 10%ක් හැම අවුරුද්දකම 10%ක් සංචාරක හැටියට එළියට යනකොට ඒ සංචාරක ආකර්ෂණය කර ගැනීම සඳහා මොකක්ද ආණ්ඩුව තිබෙන වැඩපිළිවෙල? ගමනාන්තය හොඳ වෙන්න පුළුවන්. ගමනාන්තය හොඳ වුණු පළේට සංචාරක ඉන්නේ නැහැ. ඔබතුමාලා දන්නවා
සංචාරක.
ඔව්.
අපි තමයි පළවෙනි රට
එන්න යන්නේ. ඒක ගත්තොත් එහෙම තමුන්වාසලගේ ආණ්ඩුවෙන් ගත්ත ආණ්ඩුව නිසා ලැබිච්ච එකක් නෙමෙයි. ඒ සංචාරකය ගෙනාගත්තොත් තමයි ඔන්න ආණ්ඩුව ජයග්‍රහණය කියලා කියන පුළංගම ලැබෙන්නේ. ඒක නිසා මම කියන්නේ දැන් මේ එන ආදායම් මාර්ග ඊළඟට අපිට මේ තොරතුරු තාක්ෂණයේ විවරලා තිබෙන වෙළඳපොළ අපිට ලබා ගන්නට තිබුණාස්තින වැඩපිළිවෙල මොකද්ද? එහෙම නැතුව ඒ ආදායම් මාර්ග සියල්ල ඔහේ නිකරුණ නාස්තිකරණ ඉඩ දිවිලා ඒ වගේ රට ආදායම් උත්පාදනය කරන්න තිබෙන ප්‍රබවයන් විදේශිකයන්ට ඔහේ කුණු කොල්ලේට පවරලා ජනතාවට බදු ගහලම දුවන්න නම් තමුන්නාසේ ලෑස්ති වෙන්නේ මේක මේ අලුත් ආර්ථික උපාය මාර්ගයක් නෙමෙයි. ඒකට මේ තමුන්නාසලා අලුතෙන් මහා ආර්ථික ඔස්තාද්ලා වෙන උමනාවක් නැහැ. ඒක ඉතින් පරණ කාලේ කරපු වැඩේම තමයි. ඒ වුණාට අලුත් ආණ්ඩුවක් බලයට පත් කළ ජනතාව බලාපොරොත්තුවක් තිබෙ වෙන මොකක්වත් නිසා නෙමෙයි අලුත් ආර්ථික උපාය මාර්ගයක් හඳුන්වා දීලා අලුත් ආර්ථික ශේෂ්‍යයන් අත්පත් කරගෙන ලෝක වෙළඳපොලේ කොටසක් අත්පත් කරගනී කියලා හිතලා. නමුත් මේ දැන් ජනතාවට පෙන්නුම් කරන්නේ ඒ කිසිවක් තමුන්නාසල අවධානය ලක් වෙන බවක් නෙමෙයි. ඒ නිසා තවදුරටත් අර පරණ ආර්ථික මොඩලෙම කරපින්නාගෙන යනවා හැරෙවෙන උත්තරයක් නැහැ. ඒ නිසා ඒක ඉතුරුලා තිබෙන තමුන්නාසලට ජනතාව මත යලි යලිත් බදුබර පැටවීම පමණයි. ඒ වගේම මේ රටේ තිබෙන වරාය වෙන්න පුළුවන්, ගුවන් තොටුපළ වෙන්න පුළුවන්, දූපත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ තෙල් ටැංකි සංකීර්ණ වෙන්න පුළුවන්. මේවා කුණු කොලේට විදේශිකයන්ට විකුණමින් එහෙම නැත්නම් සමුනාසල කියන හැටියට බදු දෙමින් අවුරුදු 99කට ආසන කාලයකට ඒ යන ගමන හැර වෙන උත්තරයක් අපිට පෙන්වන්න කරන්නේ නැහැ. ඒ නිසා ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ඒ නිසා තමයි අපේ රටට දැන් වෙනස් වර්ගයේ ආර්ථික වැඩපිළිවෙළක් උමනා කරලා තිබෙන්නේ. මේ රටේ දේශීය සම්පත් ආරක්ෂා කරගෙන ලෝකෙන් ඕනනම් අපිට ඒකට අවශ්‍ය කරන තාක්ෂණය සහ ප්‍රාග්ධනය කැඳවාගෙන අපේ මේ දේශීය දැනුම උපයෝගී කරගත්ත අලුත් ආර්ථික ගමනක අපි තල්ලු යුතුව තිබෙනවා. ඒ පිළිබඳ හිතා බැලිය යුතුව තිබෙනවා. අපේ අධ්‍යාපනය ගැන සකස් යුතුව තිබෙන්නේ ඒ අනුව. අපේ උසස් අධ්‍යාපන පද්ධතිය පුළුල් යුතුව තිබෙන්නේ ඒ අනුව. හැබැයි දැන් අඩුතරමේ නිකමට හරි අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල එළියට එන උපාධිධාරීන් සඳහා ඒ පහසුකම් ටික සලසන්න තමුන්වාසල කටයුතු කරාද කියන ප්‍රශ්න තිබෙනවා. අද වෙනකොට අග්නිදික විශ්වවිද්‍යාලයේ ඔළුවිල් මණ්ඩපයේ ශිෂ්‍යෝ දැන් දවස් සියකට තමන්ගේ පන්ති තහනමට ලක් වෙලා තිබෙන්නේ. අවුරුදු එකහමාරතිසෝන්ගේ විභාග තහනම් ඒ ශිෂ්‍යන්ගේ දෙමව්පියෝ ගිහිල්ලා එතන රැඳිලා ඉන්නවා. මේ වෙනකොට මම දන්නවා කැරලි මර්ධන ඒකකය කියවලා තිබෙනවා එතනට ඒ ශිෂ්‍යෝ විසිරුවා හරින්නට. රජරට විශ්වවිද්‍යාලයේ දැන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නරලා දැන් දවස් 20කට ආසන කාලයක් ගත වෙලා තිබෙනවා. අපි මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ කලින් සාකච්ඡා කරා. විජේස රාජපක්ෂ උපසභාවේ නැවතුමාට පෙන්නුම් කරා ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ රඳවා ගැනීමේ දීමනාව ලබා දීලා එය මහා භාණ්ඩාගාර වල නීත්‍යානුකූල කරගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න කියලා. එහෙම ලබා දුන්නා මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. කාලත් තිස්සේ තිබුණු රිටෙන්ෂන් ඇලවන්ස් එක නතර කරලා ඒක වෙන වෙන හේතු ඉදිරිපත් කරලා ඒ නතර කිරීම නිසා තමයි අද ඒ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්ට ඉගෙන ගන්න අවස්ථාව හිමි වෙලා තිබෙන්නේ. මීට කලින් තමුන්නාසලා ඒ ශිෂ්‍යංගමේ සයිටම් ප්‍රශ්නේට ඇදලා දාපු නිසා අවුරුද්දක් විතර ඒ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කාලය අහිමි වෙලා තිබෙනවා. දැන් දවස් 20කට ආසන කාලයක්. ඒ නිසා මේ රටේ ජනතාවගේ බදු මුදල් නරත්තුන විශ්වවිද්‍යාල පද්ධතිය අපිට උමනා කරන්න ඉතාලි ඉක්මනට ඒ විපාදධාරණ එළියට අරගෙන ඕන් මේ ආර්ථික ක්‍රියාවලට දායක කරගන්න. එහෙම නොකර ඒවක නවධානයක් නැතුව ඇමතිවරු වෙන වෙන දේවල් කරන්න ගියාට පස්සේ තමයි මේ අවුල ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා කරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ රටේ ජනතාව මීට අවුරුදු 4කට කලින් බලාපොරොත්තු වෙච්ච ආකාරයට ආර්ථිකයේ මහා ප්‍රසාරණයක් වූ ආර්ථිකයේ ප්‍රතිලාභ ගම්මට්ටම දක්වා ගලා යාමක් වූ එහෙම නැත්නම් අලුත් ව්‍යාපාරික අවස්ථා උදාවීමක් වූ වෙනුවට යලිත් වතාවක් ජනතාව පීඩාවට පත් කරන ආර්ථික ගමන් මංකම් මේ අය ගමන් කරමින් ඉන්නවා. සා ඒ වෙනුවට දැන් හැමතැනින්ම ඇහෙන මේ ආර්ථික ගමන වෙනුවට අපේ රටේ ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් සහිත විකල්ප ආර්ථික වැඩපිළිවෙළක් සකස් කරගන්නත් ඒ බලයට පත් කරගන්නත් වෙච්ච ජනතා පෙළ ගැස්මක් අවශ්‍ය කරලා තිබෙනවා. ඒ සඳහා මේ රටේ මේ අපේ විශ්වවිද්‍යාලයෙන් පිට වුණු අපේ ආර්ථිකය හැදීමට සැබෑ ඌමනාවක් තිබෙන විශේෂඥයින්ට, ව්‍යවසායකයින්ට, ව්‍යාපාරිකයින්ට හැම දෙනාටම ආරාධනා කරමින් මං නතර කරන බව ස්තුතිය ඔබතුමාට.
ස්තුති කරමන්තුමා. ඊළඟට මුදල් පනත් කෙටුම් පැත දෙවෙනි වර කියවීම සභාව එකඟද?
අයි.
අයි.
කාර්ක සභාව ස්ථාන. මුදල් කෙටුම් පත පළවෙනි වගන්තිය සභාව එකඟද? දෙවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම ගරු ඇමතුමා.
No, I had not been given the file.
Oop, yeah. Okay. Make it.
ගරු සභාපති පැතුමනි පළවෙනි පිටුවේ දෙවැනි වගන්තිය එක අටවැනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහට කොට පහට දැක්වෙන කොටස ආදේශ කරන්න. දෙක මේ කොටසේ මින්මතු ප්‍රධාන ප්‍රඥප්තිය අනුවෙන් සඳහන් කරන ලබන 2003 අංක 25 දරන මුදල් පනතේ දෙවන කොටසේ සංචාරක දෙක පස් 15 වෙනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහට කොටස ආදේශ කරන්න. වෙනුවට 2018 දෙසැම්බර් මාස 31 වෙනි දිනෙන් අවසන් දෙවන පිටුව 1 පළවෙනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. එසේම තවදුරටත් 2019 ජනවාරි මාසේ පළවන 2 දෙවනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 2 2019 ජනවාරි මාස පළවෙනි දිනේ පටන්
දෙවන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද? 3 වගන්තිය සංශෝධන ඉදපත් කිරීම ගරු ඇමතුම.
6 වෙන සහ 7 වෙන පේලි ඉවත් කර ඒ වෙනුවට පහට දැක්වෙන කොටස් ආදේශ කරන්න. ලබාගෙන ඇති මාර්ගගත සංචාරක නියෝජිතවරුන්ගේ එකතු කර ගනු ලැබූ බද්ද සහ 11 වෙනි වගන්තිය යටතේ 100.5% අනුප්‍රමාණයකට එකතු කර ගන්න ලැබූ බද්ද හැර 1 පළවෙනි උපවගන්තිය 2 10 සහ 11 වෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහට දැක්වෙන කොටස් ආදේශ කරන්න. ලබාගෙන ඇති මාර්ගගත සංචාරක නියෝජිතවරුන්ගේ එකතු කරන ලැබූ බද්ද සහ දෙවැනි වගන්තිය යටතේ 100.5% අනුප්‍රමාණයකට එකතු කරගන්න ලැබූ බද්ද ඒකා බද්ද අරමුදලට ප්‍රේෂණය.
තුන්වන වගන්තිය සංශෝධන සහිතව ස්වභාවිකවද? 4 වගන්තිය ස්වභාවිකවද?
ආයි.
5 වගන්තිය ස්වභාවිකවද?
ආයි.
6 වගන්තිය ස්වභාවිකවද?
ආයි.
7 වගන්තිය ස්වභාවිකවද?
ආයි.
8 වගන්තිය ස්වභාවිකවද?
ආයි.
9 වගන්තිය ස්වභාවිකවද?
ආයි.
10 වගන්තිය ස්වභාවිකවද?
ආයි.
11 වෙනි වගන්තිය සංශෝධන ඉදපත් කිරීම කර ඇමතුම.
24 වෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහට දැක්වෙන කොටස ආදේශ කරන්න. කරුණ ලබන වර්ෂය 2019 ජනවාරි මාස පළවෙනි දින හෝ ඊට.
11 වෙනි වගන්තිය සංශෝධන සහිතව ස්වභාවිකවද? 12 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම කර ඇමතුම.
පළවෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහට දැක්වෙන කොටස ආදේශ කරන්න. ලියාපදිංචි කරුණ ලබන වර්ෂය 2019 ජනවාරි මාස පළවෙනි දින.
12 වෙනි වගන්තිය සංශෝධන සහිතව ස්වභාවිකවද? 13 වෙනි වගන්තිය සංශෝධන ඉදපත් කිරීම කර ඇමතුම.
9 වෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහට දැක්වෙන කොටස ආදේශ කරන්න. කරුණ ලබන වර්ෂය 2019 ජනවාරි මාස පළවෙනි දින හෝ ඊට.
13 වෙනි වගන්තිය සංශෝධන සහිතව ස්වභාවිකවද?
ආයි.
14 වෙනි වගන්තිය සංශෝධන ඉදපත් කිරීම කර ඇමතුම.
15 වෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහට දැක්වෙන කොටස ආදේශය කරන්න. ගෙවිය යුතු දිනය 2019 ජනවාරි මාස පළවෙනි දින හෝ ඊට.
14 වෙනි වගන්තිය සංශෝධන සහිතව ස්වභාවිකවද? 15 වෙනි වගන්තිය සංශෝධන ඉදපත් කිරීම කර ඇමතුම.
20 වෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහට දැක්වෙන කොටස ආදේශ කරන්න. යුතු දිනය 2019 ජනවාරි මාස පළවෙනි දින හෝ ඊට පෙර ආතුව.
ඊ සංශෝධන සහිතව සභාව එකඟද? 16 වෙනි වගන්තිය සංශෝධන ඉදපත් කිරීම කර ඇමතුම.
26 වෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහට දැක්වෙන කොටස ආදේශ කරන්න. 8A1 බද්ද ගෙවිය යුතු දිනය 2019 ජනවාරි.
16 වෙනි වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද? 17 වෙනි වගන්තිය සංශෝධන ඉදපත් කිරීම කර ඇමතුම.
1.22 වෙනි පේලියේ සිට 31 වෙනි පේලිය දක්වා ඒ පේලි දෙකද ඇතුළත්ව ඉවත් කර පහට දැක්වෙන කොටස ආදේශය කරන්න. 17 මේ කොටසේ මින්මතු ප්‍රධාන ප්‍රඥප්තිය අනුවෙන් සඳහන් කරනු ලබන 2015 අංක 10 දරන මුදල් පනතේ 7 කොටස මන්දිර බද්ද මෙයින් ඉවත් කරනු ලැබේ.
17
8 වෙනි පිටුවේ 2 පළවෙනි පේලියේ සිට 3 වෙනි පේලිය දක්වා පේලි ඒපේලි දෙකක් ඇතුළත්ව ඉවත් කරන්න.
17 වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද? 18 වගන්තිය සභාව එකඟද? 19 වගන්තිය සංශෝධන ඉදිරිපත් කරමු.
11 වෙනි පේලියේ සිට 14 වෙනි පේලිය දක්වා පේලි ඒපේල දෙක පේලි දෙකද ඇතුළත්ව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශය කරන්න. 19 පළමු ලියාපදිංචි කිරීමේ වර්ෂය මේ පනත යටතේ සාදුන් ලබන නියෝග මගින් නියම කරනු ලැබිය හැකි දිනයක හෝ ඉන් පසුව එළඹෙන නිශ්චිතව සඳහන් කරන ලද සෑම මෝටර් වාහනයක් මතම ඒ නියෝගය මගින් නියම කරනු ලබන අනුප්‍රමාණය මත මේ.
19 වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද? 20 වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම කරු ඇමතුමා.
18 වෙනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 20-19 වෙනි වගන්තිය යටතේ නියම කරන ලබන දිනේ හෝ ඉන්.
20 වගන්තිය සංශෝධන සමග සභාව එකඟද? 21 වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම කරු ඇමතුමා.
පළවෙනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 21 වරහන් ඇතුළේ 19 වෙනි වගන්තිය යටතේ නියම කරන ලබන දිනයට පෙර.
21 වගන්තිය සංශෝධන සමග සභාව එකඟද? 22 වගන්තිය සභාව එකඟද? 23 වගන්තිය සභාව එකඟද? 24 වගන්තිය සභාව එකඟද? 25 වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම කරු ඇමතුමා.
10 පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 2019 ජනවාරි මාස 1 දිනයට පෙර අවසන් වන වරහන් 2 එහි පැති සටහන ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 2016 ජනවාරි මාස 1 දිනෙන් ආරම්භ වී 2019 ජනවාරි මාස 1 දින දක්වා වන කාල සීමාව සඳහා අයබද්ධ එකතු කිරීම.
25 වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද? 26 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම කරු ඇමතුමා.
21 වෙනි සහ 22 පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 26 වරහන් 1 2019 ජනවාරි මාසයේ 1 දින හෝ ඒ දිනට පසුව ණයවර ලිපිය විවෘත කරන ලැබී ශ්‍රී ලංකාවට ආනයන කරන ලබන මෙම වාහනයකට අදාළව 2019 ජනවාරි මාසයේ 1 දින හෝ ඉන් පසුව වරහන් 2 එහි පැති සටහන ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 2019 ජනවාරි මාස 1 දින හෝ ඉන් පසු ආරම්භ වන යම් කාල සීමාවක් සඳහා වන අයබද්ධ එකතු කිරීම.
26 වෙනි වගන්තිය සංශෝධන සමග සභාව එකඟද? 27 වෙනි වගන්තිය සභාව එකඟද? 28 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම කරු ඇමතුමා.
වරහන් 1 දෙවනි පේලියේ සිට 21 වෙනි පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළත්ව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශය කරන්න. වලංගු කිරීම 28 මේ පනතේ මේ කොටස ප්‍රකාරව කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් බැංකුවක් විසින් 24 වෙනි වගන්තිය යටතේ වන අයබද්ධෙහි යම් මුදල් ප්‍රමාණයක් 2016 ජනවාරි මාසයේ 1 දිනෙන් ආරම්භ වී මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනෙන් අවසාන වන කාල සීමාව තුලදී යම් මෝටර් වාහනයක් ආනයන කරන තැනැත්තෙකුගෙන් එකතු කරන ලැබී ඇති අවස්ථාවකදී සියලු කාර්යයන් සඳහා එම එකතු කිරීම වලංගු ලෙස සිදු කරන ලැබ ඇති ලෙස සලකනු ලැබිය යුතු අතර එකී එකතු කිරීමට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු පවරනු ලැබීමෙන් බැංකුව හා කොමසාරිස් ජනරාල්වරයා මෙයින් විනිර්මුක්ත කරනු ලැබේ.
28 වන වගන්තිය සංශෝධන සමග සභාව එකඟද? 29 වන වගන්තිය සභාව එකඟද? 30 වන වගන්තිය සභාව එකඟද? 31 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම කරු ඇමතුමා.
31 වෙනි වගන්තිය වරහන් 1 10 වෙනි සහ 11 වෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශය කරන්න. 2016 ජනවාරි මාස 1 දිනෙන් ආරම්භ වී 2016 දෙසැම්බර් මාස 31 වෙනි දිනෙන් අවසන් වන වර්ෂය සඳහා දෙවන උපලේඛනයේ සඳහන් එක් එක් දෙක වරහන් දෙක විසි දෙවැනි පේලියේ සිට විසිපස්වැනි පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළත්ව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. වරහන් දෙක සමාගම් රජිස්ට්‍රාවරයා විසින් සෑම අදාළ සමාගකින්ම 20/19 දෙසැම්බර් මස 31 වැනිදා හෝ එදිනට පෙර අයබද්ධ එකතු කර.
31 වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි
32 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම ගරු ඇමතුමා.
දෙවැනි පේලියේ සිට 5 වැනි පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළත්ව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. උවද 2016 ජනවාරි මස 1 වැනි දිනෙන් ආරම්භ වී 2016 දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වන කාල සීමාව තුළ 2017 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කරනු ලබන යම් සමාගමත් අය.
32 වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද? 33 වන වගන්තිය සභාව එකඟද? 34 වන වගන්තිය සභාව එකඟද? 35 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම ගරු ඇමතුමා.
29 වන පේලියේ සිට 32 වන පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළත්ව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. වලංගු කිරීම 35. මේ පනත මේ කොටස ප්‍රකාරව සමාගම් රජිස්ට්‍රාවරයා විසින් 31 වැනි වගන්තිය අතටේ වන අය බද්දෙහි යම් මුදලක් ඒ වගන්තියේ නිශ්චිතව සඳහන් කර ඇති කාල සීමාව සඳහා 2016 ජනවාරි මස 1 වැනි දිනෙන් ආරම්භ වී මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනෙන් අවසන් වන කාල සීමාව තුළදී 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කළ හෝ ලියාපදිංචි කළ යම් සමාගමකින් එකතු කරන ලැබී ඇති අවස්ථාවකදී සියලු කාර්යයන් සඳහා එම එකතු කිරීම වලංගු ලෙස සිදු කරන ලැබ ඇති ලෙස සලකනු ලැබිය යුතු අතර එකී එකතු කිරීමට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු පවරුන් ලැබීමෙන් සමාගම් රජිස්ට්‍රාවරයා මෙයින් විනිමුර්ත කරනු ලැබේ.
35 වන වගන්තිය සංශෝධන සමග සභාව එකඟද? 36 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම ගරු ඇමතුමා.
වරහන් එක 1/3 සහ 4 වැනි පේලි යටතේ ඒ වෙනුවට ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස් ආදේශ කරන්න. 36/1/2018 ඔක්ටෝබර් මාස 1 වැනි දිනෙන් ආරම්භ වන නමුත් 2021 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන සෑම මාසයක් සඳහාම සෑම මූල්‍ය ආයතනයකින්ම එක් වරහන් දෙක දෙවැනි පේලියේ සිට 14 වැනි පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළත්ව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. දෙක වරහන් දෙක මේ වගන්තියේ කාර්ය සඳහා සපයුණු ලබන මූල්‍ය සේවාවන් ආරෝපණය කළ හැකි එකතු කළ අගය 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතෙන් 25 ඈ වගන්තියේ නිශ්චිතව සඳහන් විධිවිධාන මත පදනම්ව ගණන් බැලිය යුතුය. 3. මේ වගන්තිය යටතේ සපයුන් ලබන මූල්‍ය සේවාවන්ට ආරෝපණය කළ හැකි එකතු කළ අගය ගණනය කිරීම සඳහා සැලකිල්ලට ගනු ලබන මූල්‍ය ආයතනයේ මෙහෙයුම් ලාභයේ හෝ පාඩුවේ ප්‍රමාණය මෙම වගන්තිය යටතේ ගෙවිය යුතු බද්ද 2002 අංක 14 දන එකතු කළ අගය මත බදු පනතේ 25 අ වන වගන්තිය යටතේ ගෙවිය යුතු එකතු කළ අගය මත බද්ද සහ 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතේ දෙවැනි උපවගන්තියේ 3 වැනි ඡේදය යටතේ ගෙවිය යුතු ජාතිය ගොඩනැගීමේ බද්ද යන බදු අඩු කිරීමට පොරොතුව එකී මූල්‍ය ආයතනයේ ලාභයේ හෝ පාඩුවේ ප්‍රමාණය විය යුතුය. වරහන් 3/16/17 පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. එකතු කළ අගය මත ප්‍රකාශය සමග අදාළ මාසයෙන් පසු එළඹෙන මාසයේ 20 වන දින හෝ ඊට පෙර. වරහන් 4/19 පේලියේ සිටි 22 වන පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළත්ව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. වරහන් හතර මූල්‍ය ආයතනයක් විසින් එම මූල්‍ය ආයතනයේ එක් එක් මුදල් වර්ෂයේ සම්බන්ධයෙන් වාර්තාවක් ඒ මුදල් වර්ෂයේ අවසානයේ සිට මාස 6ක කාල සීමාවක් ඇතුළත කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වනු ලබන යම් ආකෘතියකින් ඉදිරිපත් කළ යුතුය.
36 වන වගන්තිය සංශෝධන සමග සභාව එකඟද? 37 වන වගන්තිය සභාව එකඟද? 38 වන වගන්තිය සභාව එකඟද? 39 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම
17 වෙනි සහ 18 වෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න ආ වරහන් ආ 2011 අංක 41 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගම.
39 වන වගන්තිය සංශෝධන සමග සභාව එකඟද? 40 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම කරු ඇමතුමා.
21 වන පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න 40 වරහන් 1 2019 ජනවාරි මාස 1 දින සිට සෑම.
40 වන වගන්තිය සංශෝධන සමග සභාව එකඟද? 41 වන වගන්තිය සභාව එකඟද? 42 වන වගන්තිය සභාව එකඟද? 43 වන වගන්තිය සභාව එකඟද? 44 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම කරු ඇමතුමා.
13 වෙනි පේලියට ඉක්බිතව සපහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න වරහන් 3 වරහන් ආ යම් ජංගම දුරකථන ක්‍රියාකරුවෙකුට අයත් නොවන යම් දුරකථන කුළුණක් සම්බන්ධයෙන් වරහන් 1 වන උපවගන්තිය යටතේ ගෙවිය යුතු අය බද්ද එම දුරකථන කුළුණ භාවිතා කරන ජංගම දුරකථන ක්‍රියාකරුගෙන් අය කරන ලැබිය යුතුය. ආ ජංගම දුරකථන ක්‍රියාකරුවන් එක් අයෙකුට වඩා දුරකථන කුළුණක් භාවිතා කරන අවස්ථාවකදී එම ජංගම දුරකථන ක්‍රියාකරුවන් විසින් එම අයබද්ධ සමාන කොටස් වලින් ගෙවන ලැබිය යුතුය.
44 වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද? 45 වන වගන්තිය සභාව එකඟද? 46 වන වගන්තිය සභාව එකඟද? 47 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම කරු ඇමතුමා.
17 වෙනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශය කරන්න කර ඇති දුරකථන සම්නිවේදන ස්ථානයක් අදහස්.
47 වන වගන්තිය සංශෝධන සමග සභාව එකඟද? 48 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම කරු ඇමතුමා.
25 වෙනි පේලිය ඉවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කරන්න 48 වරහන් 1 2019 ජනවාරි මාස 1 දින සිට බලපවත්වන පරිදි.
48 වන වගන්තිය සංශෝධන සමග සභාව එකඟද? 49 වන වගන්තිය සභාව එකඟද? 50 වන වගන්තිය සභාව එකඟද? 51 වන වගන්තිය සභාව එකඟද? 52 වන වගන්තිය සභාව එකඟද? පළමු වන උපලේඛනීය සඳහා සභාව එකඟද? දෙවන උපලේඛනීය සභාව එකඟද? තුන්වන උපලේඛනීය සඳහා සභාව එකඟද? ප්‍රඥප්ති වගන්තිය සඳහා සභාව එකඟද? නාමය සභාව එකඟද? පාර්ලිමේන්තු යළිරැස්වීම. පනත් කෙටුම්පත කාර්ක සභාවදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වන වර කිවීම ගරු ඇමතුමා.
තුන්වෙනි වර මට දීලා නැන්නේ. I move the third reading, Mr. Speaker. පනත් කෙටුම්පත දැන් තුන්වෙනි වර කියවීම යුතුයයි යෝජනා කරමි. කෙටුම්පතෙහි සෝදූපත්වල මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා අනුශාංශික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද? මුදල් පනත් කෙටුම්පත් තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. න්‍යාය පත්‍රයේ අංක 2 සභාව එකඟද? අංක තුන සභාව එකඟද? අංක හතර සභාව එකඟද? සභාව කල්තැබීම ගරු සභානායකතුමා.
පාර්ලිමේන්තුව හෙට උදේ 10 වෙනකම්
සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගරු සුමන්දිර මන්ත්‍රීතුමා.
Thank you, Honorable Presiding Member. The motion that I am moving today at the adjournment time concerns a very serious issue, that of several detainees under the Prevention of Terrorism Act, which the government has now moved to repeal and replace it with another law titled Counter-Terrorism Act. The Prevention of Terrorism Act was enacted in 1979 as a temporary piece of legislation valid for only 6 months. Thereafter, it was extended from time to time and eventually became permanent. Presently, the government, as I said, has taken steps to repeal the PTA and replace it with Counter-Terrorism Act. Several obnoxious provisions of the PTA have been left out of the new bill. Several persons were arrested under the PTA over the last several decades and tried and have been convicted. In most cases, the suspects owed confession made to a police officer was the only or main evidence against him or her. Under the proposed new law, confessions are not admissible as evidence. Over 100 persons are still languishing in prisons under the PTA. Their cases have taken a long time, and in most cases, the remand period is longer than the prescribed sentence for the offense they are charged with. These prisoners are accused of waging a war against the government. However, the political objective of creating a separate state has come to an end in May 2009 and is no longer extant. Therefore, it is meaningless to continue to incarcerate them even after they have already spent a decade or longer in prisons. I therefore move that the government should take a political decision to release all prisoners who have been held in prison for long periods under the PTA without any further legal action taken against them. Honorable Presiding Member, this law titled the Prevention of Terrorism Temporary Provisions Act has been the subject of many criticism by many persons, organizations, for a long time since it was brought in 1979. Some of its features are draconian. There is preventive detention for periods of 18 months at a time, merely on suspicion and on a detention order signed by the Secretary, Ministry of Defense.
Order, please. Tushta Vijayaman Methaniya.
The other features are, as I said before, the provision that a confession made by the suspect, made to a police officer above the rank of an assistant superintendent of police, is admissible as evidence in a court of law. And if the voluntariness of that confession is challenged, then the burden of proving that such a confession was not voluntarily given is on the accused himself. This particular provision has led to very serious violations over the years, and our country's law reports are also replete with cases where the Supreme Court inquiring into fundamental rights petition on several occasions have held that persons were tortured in order to obtain confessions to be used under the Prevention of Terrorism Act at their trials. At many a voir dire inquiry in the High Court itself, where the voluntariness of the confession has been challenged, invariably the accused has been able to demonstrate through medical evidence that he was tortured for the purpose of extracting a confession. But this is not always the case, since the trial of the alleged offense comes up years after the arrest, and invariably evidence of torture is not present when the person's voir dire inquiry comes up in court, with the result that a law that was brought in to contain terrorist activity in fact resulted in no proper investigation being conducted into the offense. Police officers being armed with the power to extract confessions and produce them as evidence admissible in court did not bother to actually investigate and obtain evidence to present in court to prove the offense. That naturally led to situations where persons unconnected with the actual act, on mere suspicion or on some false information given, being apprehended and tried and convicted, whilst the actual offender still roamed free. So the objective of the act was never realized, because the actual offender was always a free person, whilst someone who was picked up on suspicion and had signed a confession because he was tortured or in some cases even just threatened was convicted of that offense. These are all documented and well known, and that is why on the 14th of September 2015, when the then Minister of Foreign Affairs Honorable Mangala Samaravira spoke at the high level segment of the United Nations Human Rights Council, gave an undertaking that the Obnoxious Prevention of Terrorism Act would be repealed and that it would be replaced by another law with international that met with international standards. High on those obnoxious provisions is the provision that admits confessions. Therefore, it is not necessary to state that the majority of those who have been convicted and sentenced under the PTA are persons against whom only their own supposed confession was the evidence. After the conclusion of the war in 2009, we appealed to the government that these persons who have been incarcerated for long years be released. Under the Prevention of Terrorism Act, there is no bail that is granted. Bail is prohibited in the law. So after the long preventive detention, when the case is filed in court, thereafter that person is not allowed bail. We have had situations where trials in these cases have gone on for 15 years or longer. Recently, we had a case that concluded after 19 years. Even the case on the attempted assassination of former President Madam Chandrika Bandaranaike Kumaratunga took 17 long years for the trial to finish. At the end of which, a husband and wife couple who had been arrested and charged with the offense of
Mantri Tumala, Garu Mantri Tumala, Asanavala Tigyana, Mudai.
Thank you, Madam Chair. I was also getting disturbed.
Yes, sir, sorry. Yes, you carry on.
Thank you. After a 17-year-long trial, a couple who had been arrested on suspicion, a Hindu priest and his wife, were held for 17 years in prison. They had four children. All those 17 long years, those children were brought up by neighbors. And at the end of that trial, the lady was acquitted. That lady was acquitted. But she had been in prison for 17 years with her husband. I'm told that she is mentally deranged now after that long incarceration. This is just one example of what the Prevention of Terrorism Act has done. I can recite story after story of how this draconian law has caused injustice and hardship. Now that law is on its way out, thanks to the government's undertaking given by Honorable Mangala Samaravira as Minister of Foreign Affairs. Last week or week before, the government tabled in Parliament the counter-terrorism bill.
And also the PRC bill was passed
by the cabinet. At the cabinet, right, thank you. Counter-terrorism bill, which repeals the PTA, and there is no provision for confessions to be admitted in evidence in the new draft law. Which means the government accepts the obvious that was an obnoxious provision that had to be removed from the statute books. Now, while all of this is happening, there are yet over 100 persons incarcerated under the Prevention of Terrorism Act. Over 50 in number are convicted and sentenced. I have the list of those persons here. Some have been in prison for 25 years, some for 26 years, some for 22 years, and so on. Long years of incarceration, longer than if they had been convicted and sentenced for a particular offense longer than the prescribed sentence for the offense. That is because of the length that it takes for the trial to take place. These persons must be released. This happened during a time when there was armed rebellion in the country, armed rebellion with the objective of creating a separate state. And whether these persons were actually guilty or no, there were people who waged a war against the government with the intention of creating a separate state. Now that objective is no more. And in fact, at the end of the war, the Rajapaksa government released 12,000 prisoners taken into custody. 12,000 young people who had actually taken up arms and fought in the final war were released after a 2-year rehabilitation without any charges being preferred against them. And so we were hopeful that the new government would be more humanitarian than the Rajapaksa regime. Unfortunately, that doesn't seem to be so. So we will have your word, Honorable Minister, but we will also see what you do. Unfortunately, during the last 3 years, we haven't seen that. Of course, I must acknowledge that at the time the new government took over, there were 217 persons in custody under the PTA, and now there are 107, which means about 110 have been released. Either their sentences finished or through a process of them pleading guilty and being sent to rehabilitation. We are thankful for that. But at the end of 3 years, if we still have 100 people or more detained under the provisions of a draconian law that you have taken steps to repeal, why is it not possible for you to release these persons also? We are asking that the government take into consideration the long years of incarceration. We are not, at the present moment, we are not asking that you let them go scot-free. Because of those people whom we call political prisoners, and we use that term advisedly and correctly, because they were people who prosecuted a particular objective, a particular political objective. I know that the ministers of justice continuously have said there are no political prisoners in Sri Lanka. That is what the white South African government also said when Nelson Mandela was in prison. Technically, he was convicted under a particular law and sentenced according to law. That did not mean that the world accepted that Nelson Mandela was not a political prisoner. He was a political prisoner because he pursued a political objective. Similarly, these are people who pursued a political objective. Technically, they are convicted under a particular law. That doesn't make them any the less political prisoners. And of this lot who are still languishing in prison, the least a person has been in prison is 9 years. People were arrested in 2009, soon after the end of the war, for offenses they are said to have committed before the end of the war. 9 long years, and if you release them by sending them to rehabilitation, that is what they have requested, not because all of them are guilty. They say we have spent so long in prison, therefore we are willing to plead guilty and be sent to rehabilitation, because if we wait for the end of the trial, we will spend another 10 years in prison. Therefore, our appeal to you is that you take a humanitarian approach with regard to this matter, consider the long years of incarceration, consider the fact that you yourself are now repealing that act under which they were arrested and are being tried, some even convicted and sentenced, and release them so that at least after 10 years they can be free. Of course, they would have served a period of 10 years incarceration, perhaps for offenses they did not commit. Nevertheless, to bring this matter to an end, we appeal to you to make that recommendation and take steps to do this. This has been done before in this country. The Tamil political prisoners asked the question justifiably as to whether they are not being released only because they are Tamils. Twice before in rebellions in this country, after those rebellions were put down in the south, persons were released. After a period, they were released. Why is it that only these persons are not released? Also, those who have been convicted and sentenced, it is only His Excellency the President who can exercise his right to pardon them under the Constitution. We have spoken to His Excellency the President, who has assured us that he will convene a meeting with the Honorable Prime Minister, the Honorable Minister of Justice, the Attorney General, and others, and pursue that. It is on that undertaking that these prisoners who were fasting temporarily gave up their fast. So we appeal, Honorable Minister of Justice, that you would also recommend to His Excellency the President to exercise his powers of pardon under the Constitution with regard to those who have already been convicted and are serving a sentence. Thank you.
Honorable Sridharan.
தலைமைதாங்க உறுப்பினர் அவர்களே, எங்களுடைய கட்சியினுடைய கௌரவ பாராளுமன்ற உறுப்பினர் எம் ஏ சுமந்திரன் அவர்களால் கொண்டு வரப்பட்ட அரசியல் கைதிகளை விடுதலை தொடர்பான பிரேரணையை நான் வழிமொழிகின்றேன். மிக முக்கியமாக இந்த நாட்டிலே தங்களுடைய விடுதலைக்காக தமிழ் அரசியல் கைதிகள் நீண்ட காலமாக எதிர்பார்த்து காத்திருக்கிறார்கள். அவருடைய குடும்பங்கள் இப்பொழுதும் கண்ணீரோடும் தங்களுடைய எதிர்கால வாழ்க்கை பற்றிய எண்ணங்களோடும் கனவுகளோடும் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். 1992 ஆண்டிலே 16 வயதிலே கைது செய்யப்பட்ட, குற்றங்கள் எதுவுமற்ற முறையில் ஒரு சிறுவனாக கைது செய்யப்பட்டவர் இன்று 45 வயதுகளை கடந்து இப்பொழுதும் மெகசின் சிறைச்சாலையிலே கைதியாக இருக்கின்றார் என்றால் அவருடைய நிலைமைகளை இந்த அரசு உணர்ந்து பார்க்க வேண்டும். யுத்தம் முடிந்திருக்கிறது. இந்த நாட்டிலே யுத்தத்துக்கு பிறகு எந்த வெடிச்சத்தங்களும் கேட்கவில்லை. மக்கள் நிம்மதியாக வாழ்வதாக அரசாங்கம் உலகத்திடம் ஒப்புதலை பெற்றுக்கொள்கிறது. ஆனால் இந்த அரசியல் கைதிகளிடம் பெறப்பட்ட ஒப்புதல் வாக்குமூலங்களின் அடிப்படையில் அவர்கள் இப்பொழுதும் சிறைகளிலே அடைக்கப்பட்டிருப்பது வேதனையை தருகிறது. இதற்கான ஒரு முடிவை அரசாங்கம் விரைவாக எட்ட வேண்டும் என்பதே எல்லோருடைய கோரிக்கையும் ஆகும். மிக முக்கியமாக இந்த தமிழ் அரசியல் கைதிகள் ஜனாதிபதிக்கு கூட ஒரு கடிதத்தை முன்வைத்திருக்கிறார்கள். 1000 கௌரவ அதிமேதக ஜனாதிபதி அவர்களுக்கு தமிழ் அரசியல் கைதிகளின் மனிதாபிமான விடுதலை தொடர்பானது. 1948 பின்னர் மாறி மாறி ஆட்சி செய்தோர் தவறாக கையாண்ட தேசிய கொள்கைகளே உள்நாட்டு யுத்தம் உருவாக காரணமென்ற வரலாற்று உண்மையை யாவரும் அறிவோம். கொடிய யுத்தம் ஏற்படுத்திய வழியை அனைத்தின மக்களும் அனுபவித்துவிட்டனர். சம உரிமையுடனும் சுயமரியாதையுடனும் அனைத்து மக்களும் வாழும் நிலை ஏற்பட வேண்டும். நல்லெண்ண நடவடிக்கையூடாக நல்லிணக்கம் ஏற்பட்டு சமாதான சகவாழ்வு மலர வேண்டும். யுத்தத்தை நினைவூட்டும் எச்ச சொச்சங்களாக உள்ளவற்றையும் நீக்க வேண்டும். ஒருவர் மீதொருவர் மீது சந்தேகம் கொள்வதை நிறுத்த வேண்டும். யுத்தம் முடிவிட்டு 10 வருடங்கள் அண்மித்துள்ள போதும் அதனோடு தொடர்புள்ளவர்கள் என காரணம் காட்டி இன்னும் 105 அரசியல் கைதிகள் சிறைகளிலே தடுத்து வைக்கப்பட்டுள்ளோம். 10 முதல் 25 வருடங்களாக தொடர் சிறையிருப்பை அனுபவித்து வரும் நாம் 13 வயதில் கைதாகி இளமையை சிறைக்குள் தொலைத்தவர்களும் திருமணமாகி மனைவி பிள்ளைகளை பிரிந்தவர்களும் நோயாலும் வயது மூப்பாலும் சிறைக்குள்ளேயே மரணிப்பவர்களுமாகி உள்ளோம். பயங்கரவாத தடை சட்டத்தின் கொடூரமான பக்கத்துக்கு சிறந்ததொரு எடுத்துக்காட்டு நாங்களே. மிக நீண்டகால சிறையிருப்பினால் நாம் இழந்தவைகள் ஏராளம். நாம் அனுபவிக்கும் உடல் உள உயிர் வலிகளை எடுத்து சொல்ல வார்த்தைகள் இல்லை. அனுபவித்தால் மட்டுமே இதனை உணர்ந்து கொள்ள முடியும். தமிழர்கள் என்ற ஒரே காரணத்திற்காக நாம் வஞ்சிக்கப்படுகிறோமா அல்லது அரசியல் சதுரங்கத்தில் பகடக்காய்கள் ஆக்கப்படுகிறோமா என புரியவில்லை. எம்மோடு சேர்ந்து எமது குடும்ப உறவுகளும் தண்டனை அனுபவிப்பதை யாராலும் உணர முடியவில்லையா? எமது கடந்த காலங்கள் எதுவாக இருப்பினும் இனிவரும் காலத்திலேனும் எம் குடும்ப உறவுகளுடன் மீளிணைய ஆசைப்படுகிறோம். அதற்கான சந்தர்ப்பத்தை நீங்கள் அனைவரும் இணைந்து ஏற்படுத்தி மன்னிப்பின் அடிப்படையிலோ அல்லது புனர்வாழ்வளித்தோ எமது விடுதலைக்கு வழிவகுக்குமாறு வினயமுடன் கேட்டுக்கொள்கின்றோம். இத்துடன் அரசியல் கைதிகளது தொகை புள்ளி விவரத்தை நாங்கள் இங்கே குறிப்பிடுகிறோம் என்று இந்த அரசியல் தமிழ் அரசியல் கைதிகள் ஜனாதிபதிக்கு தங்களுடைய வினயமான கோரிக்கையை முன்வைத்திருக்கிறார்கள். இது ஏற்கனவே நாங்கள் அவர்களிடம் பெற்றுக்கொண்ட கடிதத்தை ஜனாதிபதியிடம் கையளித்தும் இருக்கிறோம். இது தொடர்பாக எங்களுடைய கட்சியின் தலைவர் சம்பந்தனையா அவர்களுடைய தலைமையிலே எங்களுடைய கட்சியினுடைய மூத்த பாராளுமன்ற உறுப்பினர் மாவை சீனாதராஜா அவர்களும் சுமந்திரன் அவர்களும் இணைந்து இந்த கடிதத்தை அவரிடம் கையளித்தும் கூட இந்த மனிதாபிமான அடிப்படையிலே இந்த அரசியல் கைதிகள் இன்னும் விடுதலை செய்யப்படாமல் இருப்பது எங்களை பொறுத்தவரை எங்களுடைய மக்களை பொறுத்தவரை இந்த அரசாங்கம் தமிழர்களை வஞ்சிக்கிறதோ என்கிற எண்ணத்தை இன்னும் அது பலமாக்கி கொண்டே செல்கின்றது. குறிப்பாக புதிய மெகசின் சிறைச்சாலையில் விளக்கமறியல் கைதிகளாக 30 பேரும் தண்டனை கைதிகளாக 27 பேரும் மேன்முறையீட்டு கைதிகளாக 14 பேருமாக மொத்தம் 71 பேர் இருக்கிறார்கள். அனுராதபுரம் சிறைச்சாலையிலே விளக்கமறியல் கைதிகளாக 12 பேரும் தும்பர சிறைச்சாலையில் விளக்கமறியல் கைதிகளாக 2 பேரும் தண்டனை கைதிகளாக 4 பேருமாக மொத்தம் 6 பேர் வெலிக்கடை ஆண்கள் சிறைச்சாலையில் மேன்முறையீட்டு கைதிகளாக 3 பேரும் வெலிக்கடை பெண்கள் சிறைச்சாலையில் விளக்கமறியல் கைதியாக 1வரும் தண்டனை கைதியாக 1வரும் மேன்முறையீட்டு கைதியாக 1வருமாக மொத்தம் 3 பேரும் கொழும்பு விளக்கமறியல் சிறைச்சாலையில் விளக்கமறியல் கைதியாக 1வரும் மகர சிறைச்சாலையில் விளக்கமறியல் கைதியாக 2 பேரும் மேன்முறையீட்டு கைதியாக 1வரும் மொத்தம் 3 பேரும் பொல்நறுவை சிறைச்சாலையில் விளக்கமறியல் கைதியாக 1வரும் மட்டக்களப்பு சிறைச்சாலையில் விளக்கமறியல் கைதியாக 1வரும் நீர்கொழும்பு சிறைச்சாலையில் விளக்கமறியல் கைதிகளாக 2 பேரும் யாழ்ப்பாணம் சிறைச்சாலையில் தண்டனை கைதிகளாக 1வரும் முனராகல சிறைச்சாலையில் விளக்கமறியல் கைதியாக 1வரும் மொத்தமாக விளக்கமறியல் கைதிகள் 53 பேரும் தண்டனை கைதிகள் 33 பேரும் மேன்முறையீட்டு கைதிகளாக 19 பேரும் மொத்தம் 105 பேர் இன்னும் இந்த நாட்டிலே கைதிகளாக இருக்கின்றார்கள். அவர்களுடைய பட்டியல்கள் கூட இங்கே இணைக்கப்பட்டிருக்கின்றது. நாங்கள் இதனை சபாவிடத்திற்கு சமர்ப்பிக்கின்றோம். ஏற்கனவே இந்த நாட்டிலே இவ்வாறு பல்வேறுபட்ட வகையிலே எங்களுடைய மக்கள் படுகின்ற துன்பங்களுக்கும் துயரங்களுக்கும் இந்த அரசு பொறுப்படுத்த காலத்திலிருந்து ஒரு மாற்றம் வரும், நீதி கிடைக்கும், இந்த அரசிலே எல்லா விடயங்களும் முன்னேற்றம் காணப்படும் என்று சொன்ன காலங்களெல்லாம் இப்பொழுது அவர்களை விட்டு தாண்டி நகர்ந்து செல்கின்றன. மக்களிடம் இருந்த நம்பிக்கைகள் மெல்ல மெல்ல தகர்ந்து கொண்டு செல்கிறது. ஆகவே அரசாங்கம் இதனை ஒரு மனிதாபிமான கண்ணோட்டத்தோடு அவர்களே அரசியல் கைதிகளாக இருக்கின்றவர்களே கேட்கிறார்கள், எங்களுக்கு நீங்கள் மன்னிப்பின் அடிப்படையிலேயோ அல்லது புனர்வாழ்வின் அடிப்படையிலேயோ எங்களை விடுதலை செய்யுங்கள் என்று. இந்த நாட்டிலே பாரிய குற்றங்கள் செய்தவர்களெல்லாம் ஏற்கனவே கௌரவ உறுப்பினர் சுமந்தன் அவர்கள் குறிப்பிட்டது போல குற்றம் செய்தவர்கள் வெளியிலே இருக்கிறார்கள். ஆனால் அந்த குற்றத்தோடு சந்தேகம் என்று கைது செய்யப்பட்டவர்கள் இன்று சிறையினுடைய வாழ்க்கையை அனுபவித்துக் கொண்டிருக்கிறார்கள். ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, நான் சிறைச்சாலையிலே சென்று பார்த்த பொழுது மத்திய வங்கி குண்டுவெடிப்பின் காரணமாக 70 வயசுகளில் இருக்கிற நவரத்னம் ஐயா என்பவர் நடக்க முடியாத நிலையிலே சிறையிலே அடைக்கப்பட்டிருக்கிறார். 15 வயதிலே வந்த மகேந்திரன் என்பவர் மட்டக்களப்பிலே முரக்கொட்டாஞ்சேனியைச் சேர்ந்தவர். அவர் கைது செய்யப்பட்டு 15 வயது, இப்பொழுது அவருக்கு 45 வயது. ஆனந்த சுதாகரனுடைய தீர்ப்பை கேட்டு அவருடைய மனைவி மரணமடைந்தார், திடீரென மரணமடைந்தார். இரண்டு குழந்தைகள் என்று அவருடைய குடும்பத்தின் அரவணைப்பிலே, அவருடைய பேத்தியாருடைய அரவணைப்பிலே இருக்கிறார்கள். இன்னும் பல அரசியல் கைதிகள் அடிப்படையிலே தீர்ப்பு வழங்கப்பட்ட நிலையில் தங்களுடைய எதிர்காலம் பற்றிய நம்பிக்கை இனங்களோடு வாழ்கிறார்கள். இவ்வாறு யாழ்ப்பாண பல்கலைக்கழகத்தினுடைய விரிவுரையாளராக இருந்த கண்ணதாசன், அவர் ஏற்கனவே அவருக்கு புனர்வாழ்வு அளிக்கப்பட்டு அவர் விடுதலை செய்யப்பட்டிருந்தார். புனர்வாழ்வின் பின்னர் அவர் இந்த மண்ணிலே ஒரு விரிவுரையாளராக பல்கலைக்கழகத்தில் கடமையாற்றி கொண்டிருக்கிற பொழுது தவறான செய்திகளின் அடிப்படையில் அவர் கைது செய்யப்பட்டு அவருக்கு ஆயுள் தண்டனை விதிக்கப்பட்டிருக்கிறது. இந்த நாட்டில் சமாதானம் பேசப்படுகிறது, நீதி சொல்லப்படுகிறது. இந்த நல்லாட்சி அரசு என்று உருவாக்கப்பட்ட பிற்பாடுதான் கண்ணதாசனுக்கு கூட இந்த தண்டனை வழங்கப்பட்டது. இதே போலதான் மதியழகன் அவருடைய மகன் கூட அனுராதபுரம் சிறைச்சாலையிலே அவரை வருத்தி சித்திரவதை செய்து பெற்றுக்கொண்ட அடிப்படையிலே அவரிடம் சில பேரை அவர் கொலை செய்ததாக குற்றஞ்சாட்டப்பட்டு ஒப்புதல் வாக்குமூலம் புறப்பட்டு அவரோடு இணைந்த பலர் இன்று அனுராதபுரம் சிறைச்சாலையிலே வாடிக்கொண்டிருக்கிறார்கள். ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இந்த நாட்டிலே சிறை அனுபவித்தல் என்பது அந்த சிறைக்கு சென்று வந்தவர்களால் மட்டும்தான் இதனை சொல்ல முடியும். எங்களுடைய கௌரவ தலைவர் மாவை சேனாதராஜா அவர்கள் கிட்டத்தட்ட 7 ஆண்டுகளுக்கு மேல் 1960கள்70களிலே சிறையிலே இருந்து தன்னுடைய வாழ்க்கையினுடைய காலங்களை இந்த மக்களுக்காக போக்காட்டியவர். இங்கே நண்பர் எங்களுடைய சக உறுப்பினர் சார் சிந்துமல்நாதன் அவர்கள் சிறையிலே இருந்தவர். நான் கூட காரணங்கள் இன்றி சிறையிலே அடைக்கப்பட்ட நாட்கள் உண்டு. ஆகவே ஒரு நாள் ஒரு பொழுதுகளை சிறையிலே அனுபவித்தல் என்பது தலைமை தாங்குகின்ற உறுப்பினராகிய நீங்கள் கூட ஒரு இந்த மக்கள் விடுதலை முன்னணி சார்பாக இந்த நாட்டிலே நீங்கள் ஒரு சிறை கைதி அனுபவிக்கிற துன்பங்களை புரிந்து கொள்வீர்கள். ஏனென்றால் புரட்சி பாதையிலே வந்த உங்களுக்கு இரத்தம் தோய்ந்த வாழ்க்கையும் வியர்வையும் உங்களுக்கு விளங்கும். ஆகவே அன்புக்குரிய சிங்கள தலைவர்களே, நாங்கள் உங்களை கேட்கிறோம். இந்த ஏழைகள் குடும்பங்களை சார்ந்தவர்கள், கண்ணீரோடு வாழுகின்ற தாய்மார்கள் தந்தைமார்கள், தன்னுடைய கணவனுடைய வருகைக்காக காத்திருக்கிற மனைவிமார்கள், அப்பாவின் வருகைக்காக காத்திருக்கிற பிள்ளைகள், இவர்களுக்காக இவர்களை விடுதலை செய்யுங்கள். இதுதான் இந்த நாட்டில் ஒரு நியாயமாக இருக்கும். பௌத்த மதத்தை பின்பற்றுகின்ற நீங்கள் புத்த பகவானுடைய கருணையையும்
இரக்கத்தையும்
குறிப்பிடுகின்ற இந்த நாட்டைச் சேர்ந்த இந்த மதத்தை பௌத்தத்தை முன்மாதிரியாக கொண்ட நீங்கள் ஏன் அந்த மதத்தின் அடிப்படையில் பௌத்த காருண்யத்தின் அடிப்படையில் ஜனாதிபதி அவர்களால் ஏன் அவர்களுக்கு மன்னிப்பு வழங்கி அல்லது புனர்வாழ்வு வழங்கி ஏன் விடுதலை செய்ய முடியாது? ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, துன்பத்திலும் துயரத்திலும் வாழ்ந்து கொண்டிருக்கிற ஒரு விடுதலைக்காக போராடிய இந்த வீரர்கள் புறக்கணிக்கப்படக்கூடாது. அவர்களுடைய நியாயமான கோரிக்கைகள், அவருடைய உண்மைகளை புரிந்து இந்த அரசாங்கம் அவர்களை விடுதலை செய்ய வேண்டும். தமிழர்களுடைய இந்த மண்ணிலே தமிழர்கள் தாங்களும் ஒரு பிரஜைகளாக வாழுகிறார்கள், சம உரித்தோடு இருக்கிறார்கள் என்றால், அந்த நல்லெண்ணத்தை நீங்கள் வெளிப்படுத்துகிறீர்கள் என்றால், இந்த அரசியல் கைதிகள் உடனடியாக விடுதலை செய்யப்பட வேண்டும். இந்த தமிழ் அரசியல் கைதிகளுடைய விடுதலைக்கு அரசாங்கம் உடனடி நடவடிக்கையை மேற்கொள்ள வேண்டும் என்று வலியுறுத்தி என்னுடைய உரையை நிறைவு செய்கின்றேன்.